ධර්මය දහම කියන්නේ එක් පැත්තකින් බෙහෙතක් ඔසුවා දහමට සම කළ හැකි තවත් ඔසුවක් නැහැ. කිසිම ඖෂධයකින් සුව කළ නොහැකි රෝගයක් තමා දහමින් සුව කරන්නේ. සංසාරයේ නැමැති රෝගය ඒ ඔසුව ගැනීමයි භාවනාවේදී කෙනෙකු කරන්නේ. නැතිනම් මේ ඔසුව ගන්නට පුහුණු වීමයි තමන්ම සනීප කරගන්න නිරෝගී කෙනෙක් වෙන්න. මේ බෙහෙත ගැන අප දත යුතු වෙනවා. දැනගත යුතු වෙනවා. ලෙඩේ කුමක්ද? ලෙඩේ හැදුනේ කොහොමද? සනීප කරගන්න පුළුවන් ලෙඩක්ද මේ හැදී තිබෙන්නේ? සහ කොහොමද සුව කරගන්නේ? මේ කාරණා 3-4 පිළිබඳ දැනීමක් අවශ්‍යයි. කුමක්ද රෝගය? රෝග නිදානය කුමක්ද? සුව කළ හැකි රෝගයක්ද? ඔවුනම් කෙසේද සුව කරගන්නේ? මේ කාරණා 4ට ආර්ය සත්‍ය 4 කියා නම් කරනවා. චතුරාර්ය සත්‍යය මෙම චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමයි අපේක්ෂාව. ඒ සඳහායි දහම අවශ්‍ය වෙන්නේ. එක් පැත්තකින් දහම කියන්නේම චතුරාර්ය සත්‍යයට මේ දෙක වෙන් කරන්න බැහැ. දහමයි චතුරාර්ය සත්‍යයයි එකයි. බණ ඇසීමෙන්, දහම් පතපත පරිශීලනය කිරීමෙන්, ධර්ම සාකච්ඡා කිරීමෙන් සහ මෙනෙහි කිරීමෙන් මේ කරුණු කාරණා දැන ගැනීම, තේරුම් ගැනීම, අවශෝෂණය කර ගැනීම සහ වටහා ගැනීම සිදු වෙනවා. ඒ ක්‍රියාදාමයේ වැදගත් පුරුකක් තමා ධර්ම සාකච්ඡාව. විවිධ දහම් කරුණු ලැයිස්තු රැස් කිරීම නොවේ. ධර්ම සාකච්ඡාවේ අපේක්ෂාව හරියට එක් එක් රෝගියාට දුන් බෙහෙත් තුන්දු එකතු කර ගැනීමක් නොවේ. එහෙම එකතු කරගත්ත කියා ලැබෙන සුවයක් නැහැ. දහම යනු රැස් කළ හැකි දෙයක් හෝ රැස් කළ යුතු දෙයක් නොවේ. ඔළුව ඇතුලේ අර පොතක් දන්නවා, මේ පොතක් දන්නවා, අර සූත්‍රයක් දන්නවා, මේ දේශනයක් දන්නවා, අර ගුරුතුමාගේ දේශනයක් දන්නවා, මේ ගුරුතුමියගේ ඉගැන්වීමක් දන්නවා, මේ ආකාරයට ඔළුව දත්ත ගබඩාවක් කර ගැනීම නොවේ. මෙතනින් අපේක්ෂා කරන්නේ එබඳු ඔළුව අවුල් කර ගැනීමකින් හෝ ඔළුව පුරවා ගැනීමකින් විමුක්තියක් ලබාගත් කෙනෙක් නැහැ, නිරෝගී වුණු කෙනෙකුත් නැහැ. එය සමහර විට රෝගීම ලක්ෂණයක් වෙන්නට පුළුවන්. තව තව රැස් කිරීම, තව තව දැන ගැනීම, තව තව තර්ක කිරීම, වාද කිරීම රෝගීන්ගේ ලක්ෂණයක්, නිරෝගී කෙනෙක්ගේ ලක්ෂණයක් නොවේ. ධර්මයේ ධර්ම සාකච්ඡාවෙන් අපේක්ෂා කරන්නේ එක මගක යන පිරිසක් ලෙස මේ මග පිළිබඳ, මග සලකුණු පිළිබඳ, මාර්ගයේදී ලබන අත්දැකීම් පිළිබඳ සාක්ෂි සහ සාධක බෙදා හදා ගැනීමයි. මේ යන්නේ මගද නොමගද, ගමන ප්‍රමාදද නැතිනම් නැවතිලාද, ඇයි එසේ වී තිබෙන්නේ, කොහොමද ගමන ඉක්මන් කරගන්නේ, කොහොමද හරි මගට එන්නේ, කොහොමද නැවතුණු ගමනට යලි පණ දෙන්නේ. මෙබඳු ප්‍රායෝගික තලයක අත්දැකීම් ආශ්‍රිතව කෙරෙන බෙදා හදා ගැනීමකටයි ධර්ම සාකච්ඡාවක් කියන්නේ. එම සරල පදනමේ සිට කල්‍යාණ මිත්‍රවරුනි, අපි මේ ධර්ම සාකච්ඡාව පටන් ගනිමු. පැහැදිලි කරගන්නට අත්දැකීම් තිබෙනවා නම්, නැතිනම් බෙදා ගන්නට අත්දැකීම් තිබෙනවා නම් මේ එයට අවකාශය.
දේශනාවේදී අපිට පැහැදිලි කරලා දුන්නා මේ කලිත දෙයක් කියන්නේ ඉතලම සීලය ගැන, ඊට පස්සේ භාවනාව ගැන, ඊට පස්සේ විදර්ශනාව. අපි කලින් ඕක ගැන කතා කරලා අපි කතා කරලා තියෙන එක වෙනස් ආකාරයකට ඒක ඉස්සෙන ඔබ පොඩ්ඩක් ඉගෙන පැහැදිලි කරලා දුන්නා හොඳයි. අපි කලින් කතා කරලා ඉගෙන දාන සීල භාවනා, ඊට පස්සේ සීල සමාධි ප්‍රඥා කියන.
හොඳයි. ඒ සීල සමාධි ප්‍රඥා ගැන තමයි අපි අද කතා කරන්නේ.
ඉතින් නම් කතා කලින් ඉතින් දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා මේ දෙක දෙන්නේ වෙනස් ස්වරයකින්.
ආ, දාන සීල භාවනා මේ ගැන, ඒ දාන සීල භාවනා මේ කවදත් ලෝකෙ තිබුණු දේවල්. බුදුදහම තිබුණා, බුදුදහම එන්න කලිනුත් බොහෝ ආගම්වල තියෙන කාරණා ටිකක් දන් දීම, හැම ආගමකම තියෙන කාරණයක්. ඒ හැම ආගමකටම අදාළ ආචාර ධර්ම ටිකක් තිබෙනවා. සීලේ විදිහට, එතකොට දානීය බෙදා ගැනීම හැම ආගමකම අවධාරණය කරනවා. බෙදා ගැනීම විවිධ මට්ටම් වලින් සීලයක් තිබෙනවා. ඒත් විවිධ මට්ටම් වලින් ඊළඟට යම් යම් භාවනා ක්‍රමත් හැම ආගමකම තිබෙනවා. එම නිසා මේ කාරණා තුනට දහමේ, බුදුදහමේ කියන්නේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා. ත්‍රිවිධ පුණ්‍යක්‍රියා. පින්කම්. දානේ පින්කමක්, සීලේ පින්කමක්, එබඳු භාවනා පින්කමක්. එතකොට මේ පින්කම් වල ආනිසංස විදිහට සුගති සම්පත් ලැබෙනවා. සුගති සම්පත් මෙලොව වශයෙන් උත්ානිසංස තිබෙනවා. මෙලොව වශයෙන් සැප ලැබෙනවා, නිරෝගීකම ලැබෙනවා, ප්‍රසාදය ලැබෙනවා, කීර්තිය ලැබෙනවා, සතුට ලැබෙනවා, මරණින් මතුත් සුගති සම්පත් ලැබෙනවා, ස්වර්ග සම්පත් ලැබෙනවා. එම් බොහෝ ඉගැන්වීම් මෙතනින් ඉවරයි. ඉන් එහා දැක්මක් තිබුණේ නැහැ. ඒ තමයි පරම අර්ථය විදිහට ගත්තේ. හැබැයි දැන් බුදුදහම කියූ කාරණයක් තමයි මේ සියල්ල සංසාර චක්‍රය ඇතුලේ තියෙන්නේ. දානේ, ශීලේ, භාවනා, පුණ්‍ය ක්‍රියා විදියට ගත්තාම සසර චක්‍රය කරකවන්න තමයි හේතු වෙන්නේ. දැන් සමතය ගත්තත් සමතය පමණක් වැඩුවොත් උපරිම ප්‍රතිඵලය තමයි මෙලොව වශයෙන් ආධ්‍යාත්මික ශාන්තියකින් ඉන්න පුළුවන්. පරලොව වශයෙන් ඒබඳු ආධ්‍යාත්මික ශාන්තියක් තිබෙන තලවල බ්‍රහ්ම ලෝකවල උපදිලා දීර්ඝ වූ කාලයක් ඒ ආධ්‍යාත්මික ශාන්තිය විඳින්න පුළුවන්. දීර්ඝ වූ කාලයක් සදාකාලික නොවේ, දීර්ඝ වූ කාලයක්. ඉන්පසු නැවතත් කර්මානුරූපව කිසියම් භවයක උපදිනවා. ඒ දාන සීල භාවනා වලින් සිදුවන්නේ එයයි. එතන මේ සංසාර චක්‍රයේට නැවතුම් තිතක් තබන්නට නම් ඉන් එහාට එක පියවරක් අවශ්‍ය වෙනවා. ඒ තමයි විපස්සනා. එතකොට මේ සීල සමාධි ප්‍රඥා කියන ගැනීම වලට දහමේ කියන්නේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කියලා නොවේ, ත්‍රිශික්ෂා. ත්‍රිශික්ෂා පුහුණු වෙන කාරණා තුනක්. මේවා පුහුණු කළ යුතු කාරණා. ශීලේ පුහුණු කළ යුතු දෙයක්. පින්කමක් විදියට කිරීම නොවේ. එතකොට පින්කමක් විදියට සිල් රකින්නත් පුළුවන්. තමාව පුහුණු කිරීමක් ලෙස තමාගේ ආධ්‍යාත්මය සංවර්ධනය කර ගැනීම ඉලක්කයෙන් ශීලේ පුහුණු කරන්නට පුළුවන්. එතකොට ශීලය මමත්වයේ හදා ගැනීමට කළොත් ඒ පින්කමක් වෙනවා. මමත්වයේ අත්හරින්නට ශීලේ පාවිච්චි කරනවා නම් දෙහෙතක් විදිහට එය ශික්ෂාවක් වෙනවා. සමාධියත් ශික්ෂාවක්. මමත්වයේ හදාගන්න සමාධිය පාවිච්චි කරන්න පුළුවන්. එමෙන්න බෙහෙතක් ලෙස තමගේ ආධ්‍යාත්මය නිරෝධනය කරගන්නට යොදා ගන්න පුළුවන්. විපස්සනාව ගත්තහම ඒ සම්පූර්ණයෙන්ම දැක්මක්, අවබෝධ කර ගැනීමක්, කපා කොටා විශ්ලේෂණය කොට විනිවිද දැක මේ හරය කුමක්ද, නිස්සාරය කුමක්ද කියා ප්‍රත්‍යක්ෂ කරගෙන නිස්සාරය අත්හැරීම. එතකොට ඒ අර්ථයෙන් ගත්තහම සීල සමාධි ප්‍රඥා කියන්නේ ත්‍රිශික්ෂා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි මේ නියෝජනය කරන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නියෝජනය තමයි මේ සීල සමාධි ප්‍රඥා දාන සීල භාවනා ගත්තහම එතන එබඳු ලෝකෝත්තර වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයක් නියෝජනය වෙන්නේ නැහැ.
විපස්සනා භාවනාවෙන් කෙලෙස් සම්පූර්ණයෙන් උදුරා
දමන. විපස්සනා භාවනාවෙන් කෙලෙස් උදුරා දමන්නේ මුලින්ම. එතන මේ මුල හොයාගන්න ඕනේ. මුල සෙවීමයි විපස්සනාවේ ඉලක්කය. අග නොවේ. එයාගත් එක්ක කරන්න ගනුදෙනුවක් නැහැ. කොළත් එක්ක, දරුත් එක්ක, කඳත් එක්ක, අතුත් එක්ක, මලුත් එක්ක, ගෙඩිත් එක්ක කරන්න පුළුවන් ගනුදෙනුවක් නැහැ. එතන කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ යට. ඔව්. හරියට හරි. එතකොට ඒ පේන්නේ නැහැ නේද? විනිවිද යන්නට ඕනේ. ඒ විනිවිද යෑම තමයි විපස්සනා කියන්නේ. ඕලෙන් ප්‍රශ්නයක් ආවම ඇයි මෙහෙම වුනේ? ඇයි මෙහෙම වුනේ කියන ඒ ප්‍රශ්නේ අහන්න. ඕනෑම අවස්ථාවක ඕනෑම දුකක්, වේදනාවක්, ආවේගයක්, තරහක් අවස්ථාවක ඇයි මෙහෙම වුනේ? ඇයි තරහ ආවේ? ඇයි හූල්ලන්නේ? ඇයි මේ තනිකම? මේ තනිකම මොකද කරන්නේ කියා නොවේ. තරහින් මොකද කුමක්ද කරන්නේ කියා නොවේ. කොහොමද ඇති වුනේ? ඒ ප්‍රශ්නේ අහන්න. මොකක්ද හේතුව මේ තනිකමට? කුමක්ද හේතුව මේ ඉරිෂ්‍යාවට? කුමක්ද හේතුව මේ ආශාවට? අහන්න. හේතුව අහන්න. එතකොට හේතුව හොයාගන්නේ නැතිව ඒ සම්පූර්ණ නිරෝධයක් වෙන්නේ නැහැ. හේතු සාගෙන යන ගමනටයි විපස්සනා කියන්නේ. ඒ කිසියම් හේතුවක් Tamanට හම්බුනොත් තරහට මුල් වෙන ඒ හේතුව අත්හරින්න. ඒ හේතුව අත්හැරියාම තරහ බාල වේ. තවත් දිගටම තිබෙනවා නම් ඒ බාල වුණත් තරහ යන්තම් හරි තිරන එක නෙවෙයි තවත් හේතුව ඇති. ඒ හේතුත් හොයාගන්න. දකින දකින හේතුව අත්හරින්න. දකින දකින මුල උදුරන්නේ. එම නිසා විපස්සනා යෝගියා කියන්නේ ප්‍රශ්න අහන කෙනෙක්. ප්‍රශ්න අහන කෙනෙක්. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වුනේ? කුමක්ද හේතුව? මේ තමයි හැටි, මේ තමයි ලෝකේ හැටි. මේ තමා ජීවිතයේ හැටි, මේ තමා සසර හැටි. දෙවඳු මේ වාක්‍ය ප්‍රකාශ සමීකරණ ඉදිරිපත් කරමින් හිත හදාගන්න කෙනෙකුට නොවේ විපස්සනා යෝගියෙකු කියන්නේ. ඍජුවම ප්‍රශ්න කරනවා. ඍජුවම එක එල්ලේම. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි? කුමක්ද හේතුව? ජීවිතේ හැම සිදුවීමක්ම ප්‍රශ්න කරන්න. හැම සිදුවීමක්ම ප්‍රශ්න කරන්න. හැම සිදුවීමක්ම විමසන්න. නිකම්ම බාර ගන්න එපා. නිකම්ම ලිස්සල යන්න දෙන්නත් එපා. සතුටක් වුණත්, දුකක් වුවත්, කනගාටුවක් වුවත්, ලෙඩක් වුවත් නිකම්ම ලිස්සා යන්න දෙන්න එපා. විමසන්න. මේ කුමක්ද? මේ කුමක්ද? මේ මෙසේ වන්නේ ඇයි? දෙයි විපස්සනාව තමා සිද්ධාර්ථ කුමාරයා රජමාලිගාවේදී පටන් ගත්තේ. හිතෙන්න පුළුවන් මේ විපස්සනාව පටන් ගත්තේ දුෂ්කර ක්‍රියාවලින් පස්සේ. වෙසක් පොහොය දවසක බෝ මැඩදී කියා නැහැ. රජමාලිගාවේදී එතුමා පටන් ගත්තේ සිදුහත් කුමාරයා. කුමක්ද මරණය කියන්නේ? හැමෝම මැරෙනවද? අපත් ඇතුළුව. කුමක්ද වයසට යෑම කියන්නේ? සියලු දෙනාම වයසට යනවද? අපත් ඇතුළු. කුමක්ද රෝගී වීම යන්නේ? දැන් මේ තමයි විපස්සනා. දැන් මේ ප්‍රශ්න ලෝක ඉතිහාසයේ විමසා තිබෙන්නේ එකම එක කෙනයි. ඒ සිදුහත් කුමාරයා. වෙන කිසි කෙනෙක් මේ ප්‍රශ්න අහලා නැහැ. ලැබුණු පිළිතුරු තමයි ඔව්. සියලු දෙනාම ලෙඩ වෙනවා. සියලු දෙනාම වියපත් වෙනවා. සියලු දෙනාම මියනවා. බේරුණු කෙනෙක් නැහැ. මේන් නිදහස්සුණු කෙනෙකුත් නැහැ. එතුමා දිගින් දිගටම මේ විපස්සනා වේදුණා. සාහිත්‍ය කියන කලකිරි රජමාලිගාවට පැමිණියේ කියා. ඒ කලකිරි කියන්නේ වෙනදා වගේ උද්‍යෝගයෙන් ප්‍රීතියෙන් නොවේ, බර කල්පනාවක හිටියේ. බර කල්පනාවක. ඒ තමයි විපස්සනාව. ඒ දුටු දේ ගැන කළ විමසීමට ලක් පිළිතුරු. ඒ බෝධි චිත්තය, ඒ බෝසිත දිගින් දිගටම විපස්සනා කළා. එහෙමනම් මෙයනම් අප හැමදෙනාගේම උරුමය සහ ඊරණම. කුමක්ද මේ ජීවිතේ ඵලය? හැමදෙනාම අසරණයිනේ. හැමදෙනාම අනාතයි. කිසි පිළිසරණක් නැති. කිසිම පිහිටක් නැති. අනාංශගේ සිතේ පහළ වුණා කරුණාවක් හැම දෙනා කෙරෙහිම, සියලු සත්‍යයන් කෙරෙහිම. මේ අය දන්නෙත් නෑ මැරෙන බව, ලෙඩ වෙන බව සහ මහලු වෙන බව. නොදැන හිටියට ලෙඩ වෙනවා, මහලු වෙනවා, මැරෙනවා. එම නිසා මේ ලෙඩ වෙන, මහලු වෙන සහ මිය යන සමස්ත ලෝකයේ වෙනුවෙන්ම කළ යුතුයි ගවේෂණයක්, සොයාගත යුතුයි විසඳුමක්. ලෙඩ නොවන, මහලු නොවන සහ මිය නොවන ඒ අධිෂ්ඨානයෙන් සහ උද්‍යෝගයෙන් තමා උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කළේ. අනාසිතවයි විසඳුම මේ රජමාලිගාවේ නෑ. ඒ විසඳුම දන්න කෙනෙකුත් නෑ රජමාලිගාවේ. හැමෝම කිව්වා මේක තමා ජීවිතේ, මේ තමා ස්වභාවය, මේ තමා ඉරණම, මේ තමා දෛවය, මේ තමා කර්මය. මේ වෙනස් කරන්න කාටවත් බැහැ. නාසිත පුළුවන්. පුළුවන් ක්‍රමයක් ඇති. හොයා ගන්නට ඕනේ. මේ මාලිගාව ඇතුලේ දන්න කෙනෙක් නැතිනම් දන්නා කෙනෙක් ඉන්න තැනකට ගොස්වාගත යුතුයි කියා උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කළා. උන්වහන්සේගේ මුළුමහත් සෙවීමම විපස්සනාවක්. ඒ තමා විපස්සනා. බාර ගන්න එපා දුක, මේ තමා හැටි කියා. බාර ගන්න එපා වේදනාව, කරන්න දෙයක් නැහැ කියා. බාර ගන්න එපා කඳුළු, මේ තමා කර්මය කියා. කඳුළු නොයින තැන, දුක් නොවිඳින තැනක්, වේදනා නැති තැනක් සොයාගෙන යන්න. ඒ ගමනටයි විපස්සනා කියන්නේ. හොයාගෙන යන්න. ඇයි මේ කඳුළු? කොහෙන්ද මේ කඳුළු එන්නේ? කුමක්ද හේතුව? අඬමින් සහ වැළපෙමින් හේතු හොයාගන්න. හේතු හොයාගත්තොත් නැවත නොහඬන, නැවත නොවැළපෙන කෙනෙකු බවට පත් වෙන්න පුළුවන්. එනිසා හැම ජීවිත සිදුවීමක් තුළම ආලෝකය තිබෙනවා, ප්‍රඥාව තිබෙනවා. අප ඒ නිරාවරණය කරගත යුතුයි, අනාවරණය කරගත යුතුයි. නිකම්ම අනාවරණය වන්නේ නැහැ. විමසීමම තමා ක්‍රමය. එම නිසා මේ විපස්සනාවට තව නමක් කියනවා, ධම්ම විචය. ධම්ම විචය සම්බොජ්ජංගයක් විදිහට ඉස්තර කරන, අවබෝධය ලබා ගන්න අවශ්‍ය අංගවලින් අංග හතෙන් එකාංගයක් ධම්ම විචය. අප දන්නා දහමයි, අප ඉන්න විදිහයි දෙක සංසන්දනය කරන්න. ඇයි මේ අප දන්න දහමට අනුව ඉන්න බැරි? මේ ඉන්න විදිය කොහොමද? ඒ ඉන්න විදිය නිසා මොහොන පාන්න වෙන්නේ මොනවටද? බැරිද මේ ඉන්න විදිය වෙනස් කරගන්න? ඒ විමසීමට තමා ධම්ම විචය සම්පොච්චන්දී කියන්නේ. ඒ තමා විපස්සනා.
විචය කියන්නේ තුර විමසීම කියන්නේ.
විචය ඡයන්න. ඔව් විචය කියන්නේ විමසීම ਵਿਚාරය කියන්නේ.
අපි දන්නේ විචේ කරනකොට දන්න විදිහට සම්පූර්ණයෙන් වැඩන්නේ හදනවා එහෙම නැත්නම් කරනකොට අපි හැම වෙලාවෙම මාක්කරි විශේෂ කර්මයක් ගැන ගත්තොත් අපි ඒක ප්‍රත්‍යක්ෂ වෙන කල ඉගෙන ගවේෂණය කරනවා. අපිට මූලිකම කරණක් වශයෙන් කියලා ගත්තොත් අපි මේ සංසාරේ ගමක් කරනවා. අපි ගිය භවයේ මෙහෙ ප්‍රතිඳ මෙහෙම ඉන්නේ. ඉතින් ඒක කොහොමද විදර්ශනා කරන්නේ? මේක කොහොමද ප්‍රත්‍යක්ෂ කරන්නේ?
ඔව් දැන් එහෙම කාරණයක් ප්‍රත්‍යක්ෂ කරගන්න ලේසි නෑ. එහෙම
සංසාරේ ඉන්නවා කියන එක වත්
ඒත් බෑ. සංසාරේ ඉන්නවා කියන එකත් ඒක විශ්වාසයක්, අනුමානයක් සහ පිළිගැනීමක් පමණයි. එනිසා ඒව නෙමෙයි මේ අපි අපේ අත්දැකීම් ගන්න ඕනේ. අපි ඉන්න විදිය කොහොමද? ඉන්න විදිය කොහමද දැන් සිහියෙන් ඉන්න කියලා ධම කියනවා. ඒතර අපි ඉන්නේ සිහියෙන්ද? අන්න බලන්න අපි ඉන්නේ සිහියෙන්ද? එතකොට සිහියෙන් ඉන්න වෙලාවලුත් තියෙනවා. ඒ වෙලාවල් අඳුනා ගන්න. සිහියෙන් නොඉන්න වෙලාවල් තියෙනවා. ඒතර ඇයි මේ සිහියෙන් ඉන්නේ? ඇයි සිහියෙන් ඉන්න බැරි හැම වෙලාවෙම? අන්න ඒ ගැන විමසන්න. ඇයි මේ වෙලාවේ සිහියෙන් හිටියේ නැත්තේ? මොන හේතු නිසාද? එතකොට ඒ හේතු හොයාගත්තේ නැත් හොයාගන්න නැතිව හැම වෙලෙම සිහියෙන් ඉන්න ඕනි කියලා හිතුවට සිහියෙන් ඉන්න බෑ. දහිත එකඟ කරගන්න ඕන භාවනා විදි හැම දෙනා තුළම තිබෙන ප්‍රාර්ථනයක් නැතිනම් බලාපොරොත්තුවක් ඒකාග්‍රතාව සිත එකඟ කර ගැනීම ඒ වෙනුවෙන් කොපමණ කාලය යොදවනවද? දුවන හිතක් එක්තැන් කරගන්න භාවනා කරන යෝගියෙකු කොපමණ කාලය යොදවනවද? නමුත් ඒ 100%ක හිත ඒකාග්‍රතාව එන්නේ නැහැ. හිතනවා තවත් උත්සාහ කරන්නට ඕනේ. තවත් උත්සාහ කරන්නට ඕනේ. ඒ උත්සාහ කරන අතර බලන්න ඇයිද හිත එකඟ නොවෙන්නේ? හේතු හොයාගන්න හිත එකඟ නොවන. හිත කලබල වෙන හේතු මොනවාද? හිත දුවන හේතු මොනවාද? ඒ හිත දුවන හිත කලබල වෙන හිත රවුම් ගන්න හේතු හොයාගන්න නැතුව ඒකාග්‍රතාවක් ඇති වෙන්නේ නැහැ. එතන හේතු කවුරුත් ඇවිල්ලා කියලා දෙන්නෙත් නැහැ. වෙන කාටවත් ඇවිත්තේ හේතු ඉවත් කරන්නත් බෑ. තමන්ම හඳුනාගෙන තමන්ම අත්හරින්නට ඕනේ. එමෙසා විචාරීම තමන්ගේ අත්දැකීම් වලට සීමා විය යුතුයි. තමන් ඉන්න තැනගෙනයි විමසිය යුත්තේ. ඉන්න තැනගෙන එතනින් තමා ਵਿਚාරේ පටන් ගන්න
තියෙන්නේ.
මන සංඥාව ගැනද?
යමුදී කියලා සංඥාවක් ඇති වෙනකට භවනා කරන සංඥාව ඇති වෙන මොනවද කියන සංඥාව තියෙනවා. ඒකේ සංඥාවල තියෙනවා නේ තිකම මොකේක කලාරිය රූප උත්තරන්දේ සංඥාන කියලා නෝ. මේ සංඥාල ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් ගේ යොමු වෙනවා.
සංඥා වර්කිය මොන අදහස් කරනවද දන්නේ? සංඥා කියා දහමේ කියන්නේ නම් හඳුනා ගැනීමට.
අන්තිපාසනා ස්තන්දේ
සංඥාස්කන්ධය. ඔව්. ඒ හඳුනා ගැනීම. ඒ යමක් හඳුනා ගන්න අපට සාක්ෂියක් අවශ්‍යයි. සාක්ෂියකින් තොරව කිසිවක් හඳුනා ගන්න බෑ. මිම්මක් අවශ්‍යයි හඳුනා ගන්න. වන්දනේ අපි සංඥාව ගැන දෙක කතා කරාද කියලා කොහොම හරි මේ හිතේ සිතිවිලි එනවනේ. ඔව් සිතිවිලි එනවා. භාවනා කරන විටත් සිතිවිලි එනවා, නොකරන විටත් සිතිවිලි එනවා. සිතිවිලි නැති මොහොතක් හොයාගන්නත් අමාරුයි. මේ එන සිතිවිලි අදහස් බොහෝමයක් ගැන අප දන්නේ නැහැ. මොනවා මතක් වුණාද, මොන සිතිවිල්ල හිතට ආවද, කුමක් ඇති වී නැති වී ගියාද කියා අප දන්නේ නැහැ. දන්නේ නැත්තේ අප ඒ ගැන අවධානයේ නොසිටින නිසා. සිහියෙන් නොවේ ඉන්නේ. මේ සිහියෙන් නොසිටින විට හිතන කිසිවක් දැනගන්න බෑ. ඒ නිසා ආරේෂ්ඨානික මාර්ගය අපට කියනවා සිහියෙන් ඉන්න. සම්මා සති හත්වෙනි අංගයේ සිහියෙන් ඉන්න. සිහියෙන් හිටියොත් අන්න ඇතිවන සිතිවිලි දැනගන්න පුළුවන්. ඊළඟට උදෙත් ඒ ගැන ටිකක් කතා කළා. මෙහෙම දැනගත්තාම මේ සිතිවිලි වර්ග දෙකක් තිබෙනවා. සිතිවිලි වල වර්ග දෙකක් තිබෙනවා. දැන් උදේ අප කිවි සිතිවිලි විදිහට එන්නේ බීජ කියන්නේ බීජ. බීජ වර්ග දෙකක් තිබෙනවා. ඔව් එහෙම කියන්නත් පුළුවන්. පළවෙනි බීජයක් තිබෙනවා, පළ නොවන බීජයක් තිබෙනවා. තවත් වර්ග දෙකක් තිබෙනවා. මේ වල් බීජ, වල් පළවල බීජයි අපිට වී වගේ බීජය. ඒතර ඒ වගේ හිතකර සිතවිලි, අහිතකර සිතවිලි. දැන් මේ දෙක වෙන් කරලා හඳුනා ගන්නට ඕනේ. කුමක්ද හිතකර, කුමක්ද අහිතකර? එතකොට මේ දෙක වෙන් කර දැකීමට තමයි සම්මා දිට්ඨි කියන්නේ. නිවැරදි දැකීම කියන්නේ ඒටයි. තව විදිහකට කියනවා නම් කෙලෙස් නිකලෙස්. කෙලෙස් සිතිවිලිත් හිතට එනවා, නිකලෙස් සිතිවිලිත් හිතට එනවා. මේ දෙක වෙන්කොට හඳුනාගත්තේ නැතිනම් පුරුද්දට කෙරෙන්නේ කෙලෙස් සිතිවිලි අල්ලගෙන පැල කරගෙන වවා ගැනීමයි, නිකලෙස් සිතිවිලි මගහැර යාමයි. එම නිසා සිතිවිලි එන බව දැන ගැනීම සම්මා සතිය. ඒ ආ එක් එක් සිතිවිල්ල හිත කරද අහිත කරද, කෙලෙස්ද නිකෙලෙස්ද, පැල කරගත යුතු බීජයක්ද, ඉවත දැමිය යුතු බීජයක්ද, අන්න වර්ගීකරණයක් කිරීම තමයි සම්මා දිට්ඨියෙන් කරන්නේ. නිවැරදි දැකීම නැත්තම් පටලව ගන්නවා. වවාගත යුතු දේ විසික්කොට විසික් කර යුතු දේ වවා ගන්නවා. ඒ මිච්ඡා දිට්ඨිය. එතකොට මෙන්න සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියෙන් දැන් දන්නවා කුමක්ද හදා ගන්නට ඕනේ, වවා ගන්නට ඕනේ, වඩා ගන්නට ඕනේ, කුමක්ද විසික්කොට දැමිය යුත්තේ. ඊළඟට දැන් දැනගත්තනේ. දැනගත්තාම ඒ අත්හරින්න ඕන සිටිවිලි අත්හැර ඒවට යන්න ඇර අර පැල කරගත යුතු වටිනා සිටිවිලි පැල කරගන්නට ඕන. ඒක තමයි සම්මා වායාම කියන්නේ. නිවැරදි වීරිය කියන ධර්මයේ විස්තර කරන්නේ. උපන් අකුසල් අත්තරින්නට උපන් අකුසල් අත්තරින්නට නූපන් අකුසල් උපදව ගන්නට උපන් කුසල් හරියට හිතර දැනට පැල කරගෙන තිබෙනවා නම් වල් පැල එම උදුර්ල දාන්න වීරිය කරන්න ඕන. නිකන් ඒ වත්කල ඉදිරිලා යන්නේ නැහැ. වීරිය කරන්නට ඕන. ඊළඟට තාම පැල කරගෙන නැති වල් පැල තිබෙනවා නම් කියන්නේ අනිත්‍ය ළඟ තියෙන දුර්වලකම් අකුසල් අප දකින්න දැක්කට ඒවා අපි බෝ කරගන්න හොඳ නැහැ. ඒවා බෝ කරගන්න නැතුව ඉන්න වීරිය කරන්නට ඕන. ඊළඟට අපි ළඟ තියෙන හොඳ ගති ගුණ යහපත් සිතුම් පැතුම් සිරිත් විරිත් මේවා දියුණු කරගන්න වීරිය කරන්න. ඒ කුසල් අප ළඟ නැති නමුත් අපිට පේන අනිත්‍ය ළඟ තියෙන හොඳ ගති. අන්න ඒ ගති අපිත් පැල කරගෙන හදා වඩා ගන්න වීරිය කරන්න ඕනේ. මේක කියනවා සතර සම්‍යක් ප්‍රදන් වීරිය. ඒ තමයි සම්මා වායාම. ද මේ විදිහට ඉතින් මේ හිතට එන සිතුවිලි ඔය අයින්ස්ටයින්ක මාර්ගයට අනුව හඳුනාගෙන වර්ගීකරණයක් කොට අත්තරින්ට ඕනේවා තැරලා තබාගෙන පැල කරගෙන වවාගත යුතු දේ තබාගෙන පැල කරගෙන වවා ගැනීම තමයි කලි.
සිතුවිල්ල අයින් කරනවා කියලා අපි කොහොමද කරන්නේ කුල්ලා මරුව අනවශ්‍ය සිදුවීමක් තියෙනවා කියලා අයින් කරනවා කියන්නේ කියලාත් නෑ හැබැයි මතකනේ
ඔය සිතුවිල්ල මේ පැල කරගන්න එපා. ඒ සිතුවිල්ල ගැන නැවත නැවත හිතන්න යන්න එපා. ඒ සිතුවිල්ල හරි කියලා සහතිකයක් ලියන්න එපා. මේ විදිහට අපිට ඉන්න පුළුවන් නම් ඒ සිතුවිලි නිකම්ම අතුරු දහන් වේ. හැබැයි අපි මේ සිතුවිලි අල්ලාගෙන ඒව ගැන නැවත නැවත හිතමින් මේ සිතුවිලි හරි කියන සහතික නැවත නැවත ලියමින් ඉන්නේ කියොත් වෙන්නේ මේ සිතුවිලි අපේ ඇතුලේ මුල් අදින් පටන් ගන්නවා. ඒක සිතුවිල්ලක් අල්ලා ගන්නත් පුළුවන් අල්ලා ගන්න නැතුව ඉන්නත් පුළුවන්. කොයි සිතවිල්ලත් එන්නේ පුරුද්දට තමයි. එම නිසා මේ එකම එක සිතවිල්ලක්වත් නැවුන්නේ අලුත් නැහැ. හරි පරණයි. සිය දහස් වාරයක් අතීතේ සිතූ දේවල් තමයි මේ නැවතත් හිතන්නේ. ජීවිතේ පළමු වතාවට හාපුරා කියා ඉස්සෙල්ලාම හිතන සිතවිල්ලක් නැහැ. කිසිම සිතවිල්ලක් නැහැම මේ සිය දහස් වෙනි වතාවට තමයි හිතන්නේ. හැම සිතවිල්ලක්ම එන්නේ පුරුද්දට. හොඳ හෝ නරක දෙකම එන්නේ පුරුද්දට. හොඳත් පුරුද්දට නරකත් පුරුද්දට. දැන් හොඳ සිතවිලි පුරුද්දට එන එක ගැටලුවක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අප්‍රසන්න, අමිහිරි, වේදනා සහගත අපව අකුසලයට පොළඹවන ආකාරයේ සිටිවිලි. දැන් ඒ සිටිවිලි එන්නේ පුරුද්දට. ඒ නිසා හඳුනාගන්න මෙතන පුරුද්දක් තිබෙනවා. පුරුද්දක් කියන යමක් නැවත නැවත එකම විදිහට කිරීමෙන් ඇතිවන මානසික නැඹුරුවක්. ඒක තමයි පුරුද්දක් කියන්නේ. කිසියම් දෙයක් කිසියම් ක්‍රියාවක් නැවත නැවත එකම ආකාරයකට ප්‍රගුණ කිරීම නිසා ඇතිවන මානසික නැමියාවක් නැඹුරුවක්. දැන් කායික පුරුදුත් තියෙන හැබැයි ඒකත් මනස අවශ්‍යයි. එකම දේ නැවත නැවත ක්‍රම විදිහට කළාම පොල් ගන්න පුළුවන්, ලුණු කපන්න පුළුවන්, පුරුද්දට තේ හදන්න පුළුවන්, බයිසිකල් පදින්න පුළුවන්, බොහෝ දේ ඇවිදින්න පුළුවන්. නතර කරන්න අනිවාර්යයෙන් මේ නිසා අවසාන වශයෙන් මේ ප්‍රශ්නේ නම් සිතවිල්ල නොවේ. ඒ සිතවිල්ල ගැන අපි හිතන විදිය, ඒ සිතවිල්ල එක්ක අපි ක්‍රියා කරන ආකාරය, ඒ සිතවිල්ලට ප්‍රතිචාර දක්වන විදිය තමයි ප්‍රශ්නේ. ඒතරේ පරණ සිතවිල්ලකට හැමදේම පුරුදු වී තිබෙන්නේ ඒ සිතවිල්ලත් එක්ක තරහ ගන්න. හැබැයි එහෙම වුණා කියා අදත් තරහ ගන්න අවශ්‍ය නැහැ. අද තරහ නොගෙන ඉන්න පුළුවන්. අන්න ඒ ක්‍රමේ හොයාගන්න. කොහොම හිතුවොත් තරහෙන් නැතුව මේ සිතිවිල්ල ගැන හිතන්න පුළුවන්? කොයි විදිහට කල්පනා කළොත්ද අඬන් නැතුව මේ දේ ගැන මතක් කරගන්න පුළුවන්? එතරම් අලුත් පාරක් හොයාගත්තා. නැත්තම් අපි හැමදාම ගියේ පරණ පීල්ලේ. ඒ පීල්ල අපි හැමදාම එක්ක ගියේ අඬන තැනකට, ඕ කිපෙන තැනකට. සා හොයාගන්න අලුත් මාවතක්. අලුත් සිතිවිල්ලක් නොවේ, අලුත් මාවතක් හොයාගන්න. ඒ අප විසින් සොයාගත යුතු දෙයක්, අප විසින් සොයාගත යුතුව තිබෙන දෙයක්. ඒකයි ධම්මානුපස්සනා කියන්නේ. ධම්මානුපස්සනා අප විසින් සොයාගත යුතු. එසේ නැතිව සිතිවිලි නවත්තන්න හැදුවොත් මේ ඔබතුමා කී වගේ එක මහා විසරදයක් වෙනවා, පීඩනයක් වෙනවා, බරක් වෙනවා. සිතිවිලි නවත්වීම නොවේ. කළ යුත්තේ ඒ සිතිවිලි බාර ගන්න විදිය, සිතිවිලිත් සමග ක්‍රියා කරන ආකාරය, සිතිවිලි වලට ප්‍රතිචාර දක්වන විදිය සහ සිතිවිලි ගැන කල්පනා කරන රටාව වෙනස් කරගන්න. කිසියම් ක්‍රමයකට කල්පනා කරොත් දුකක් හිතෙන්නේ නැද්ද? තරහෙන් නැද්ද? අන්න ඒ ක්‍රමය හොඳට හඳුනාගන්න. හඳුනාගෙන ඊළඟ වතාවෙත් ඒ සිතිවිල්ල හිතටාම ඒ විදිහට හිතන්න. එතන තමයි අලුත් නැඹුරුවක් හදාගත්ත අලුත් ප්‍රවණතාවයක්. නෑ, අර පුරුද්ද කැඩෙනවා. දැන් මෙහෙම කීප වතාවක් උත්සාහ කරන විට අර පුරුද්ද කැඩිලා යනවා. ඒක පුරුද්දට එන සිතිවිලි, තවදුරටත් පුරුද්දට එන සිතිවිලි නොවේ.
මම මට ඉතින් ඒක අමතක කරන්න බැරිව ගිහිනම් මට මම අතම බලන්න බලන්න නැත්නම් යාම මොකක්ද වැඩි කරන්නේ දැත් ඒක කියන ඊට පස්සේ වරයි මුතුමා කිව්වේ කියලා මගේ අර හල්ම පොඩ පොඩ අනිත් පැත්තෙන් දුරෙන් බලන්න ඉස්සර යන්නේ මුලදී ඒක මම දුක් වුණා දැන් ඊට පස්සේ ඒකෙන් මම නවතින්න ඇති තර මම මත්ම වල ඔබ වෙන වැඩි කරලා දිනවා ඒ වැඩි නිසා මම අයව පටක් දෙන්නද කියලා මට සිහිය වෙනවා මේ සිහිය වට පස්සේ අර අර දුකට තුමි වෙලා ගියා මේ ක්‍රමය හරි
ඔ කොහොම හරි දුකක් විඳින්න නැත්නම් එතන ඒක හොඳයිනේ
මම මගේ වර්ග පටු කර මට ඒකවල අතම අර වේගය අඩුන මේ පැත්ත මගේ පැත්තට මේ වැය වුණා
ඔව් එතනදී දැන් එන්නේ පසුතැවිල්ලක් නේ දුකක් නොවේ ඉතින් ඒ හොඳයි දැන් ඒකෙන් එක හොඳක් තමා මේ දෙහිපතු වැරදි දැන් අපේ අතින් අනිත්‍යයට උණු වැරදි මේ පහු කාලේකාරී හඳුනා ගන්න ලැබෙන එක හොඳයි මොකද ඒ පහු කාලයක් ගත වී හෝ හඳුනා ගන්නට නොලැබුණොත් ඒ වැරදි නැවත නැවත අප කරනවා එම නිසා මේ දැන් වහාගත්තා නම් වැරදි මෙහෙම මං කළා එහෙම කරා බලන්න ඒ වැරදි තාමත් මගෙන් කාට හරි වෙනවද වෙනවනම් නවත්තන්න ඒ වැරදි නොවන විදිහකට ක්‍රමයක් හොයාගන්න ඒ වැරදි නොකර ඉන්න උත්සාහ කරන්න ඒතර මේ මහ පිනක් ඒ පින පහරියාවට අනුමෝදන් කරන්න ඊළඟට සමාව ගන්න. තමන්ගෙන් සිදුවුණු සියලුම වැරදි වලට සමාව ඉල්ල ගන්න. ජීවත් වෙන්න ඕනේ සමාව ගන්න. මෙහෙම මෙහෙම වැරදි වුණා නොදැනුවත්කම නිසා, සිහිය නැතිකම නිසා, හිතාමතාම නොවි, ඒවට සමාව වෙන්න. තර දැන් ජීවත් වෙලා ඉන්න අයගෙන සමාව ගන්න තමන්ගෙන් වැරදි වුණා නම් ඒකට මැරෙන මැරුණාට පස්සේ පසුතැවෙනවට වැඩිය හොඳයි. ඒ ඇත්තන් මැරෙන්න කලින් අපින් ඒ ඇයිට වුණු වැරදි දැනගෙන ඒවට සමාව ඉල්ලා ගන්න එක. දුක තමයි සමීපව හිටි කෙනෙක් දුරස් වීම වේදනාවට හේතුව. ඒ තමා ස්වභාවය. ලං වී සිටි කෙනෙක් දුරස් වන විට එතන ඇති වෙන්නේ මහ හිස්කමක්. ඉතින් හිස්කම සැපක් වෙන්නේ නැහෙනි දුකක්. හඳුනා ගන්න ඒ ඇලීම කොපමණ දුරට ඇලී සිටියාද කොපමණ දුරට බැඳී සිටියාද දුක් විඳින්නේ ඇලීම නිසායි ඒ බිරිඳගේ හොඳ ගති නිසාවත් තමන්ගෙන් ඒ බිරිඳට වුණු වැරදි නිසාවත් නොවේ දුක් වෙන්නේ ඒවා දෙවෙනි කාරණා මූලිකම හේතුව තමයි මෙතන අයිතිය අයිතිය මගේ බිරිඳ අපායිති කරගෙන තිබෙන්නේ අන් සතු වන දේවල් අහිමි වන දේවල් තමයි අයිති කරගෙන තිබෙන්නේ වැඩිම වුණොත් මැරෙනකල් අයිති කරගන්න පුළුවන් ඊට කලින් බොහෝ දේ අහිමි වෙනවා නමුත් උපරිම වශයෙන් මරණය තෙක් පමණයි මරණය විසින් අපට අහිමි කරනු ලබන බොහෝ දේ තිබෙනවා මරණය විසින් ඒක අපේ මරණය එහෙම නැත්නම් අනිත්‍යයි මරණ. මේ මගේ කියන ඒ අයිතිය తాවකාලික අයිතියක් පමණයි. මගේ, මගේ බිරිඳ, මගේ වාහනේ, මගේ තනතුර, මගේ ගෙදර, මගේ ඇඳුම්, මගේ සෙරෙප්පු දෙක. මේ මගේ කියන කීම සදාකාලික ඔප්පුවක් නොවේ. తాවකාලික හිමිකම් පතක් පමණයි. తాවකාලික හිමිකම් පතක්.
දැන් අපේ නෝනා මල්ලලාගේ අවුරුදු දෙකක්ම රැක්කා. නමුත් තාවල මේ මගේ එක සැරිසරම බඩ ගන්නේ. මේක මායාවක්.
ඔයිතින් එක පැත්තකින් බැලුවොත් නම් කොයි දේත් මායාවක්. දැන් මැරෙන්න කලින් හිටියෙත් මායාවක් තමයි. ඒකෙත් ලොකු ඇත්තක් නැහැ. එසා දහම කියලා මේ හැම එකක්ම මායාවක්. ඇහැට පේන හැම දෙයක්ම මායාවක්. කනට එන හැම දෙයක්මත් මායාවක්. මේ සංසාරේ ඇත්තක් කියලා ගන්න දෙයක් නැහැ. ඉතින් ඒ තමයි ඇත්ත. ඒ මැරෙන්න කලිනුත් ඒ තමයි ඇත්ත. මැරුණට පස්සෙත් ඒ තමයි ඇත්ත. වෙනසක් නැහැ. නිසා ලොකුවට ඒ ගැන හිතන්න යන්න එපා. ඔබතුමා කලින් පාවිච්චි කළ වචනේ එතෙන්ට නියමිටම ගැලපෙනවා මේ සංඥා කියන එක. සංඥා. ප්‍රමිතිය සංඥාවක් පමණයි. සංඥා කියන්නේ මිරිගුව කියන එක. ප්‍රමිතිය මිරිගුවක් වගේ එකක්. ඒ ඇත්තක් නෑ. හැබැයි එහෙම එකක් පේනවා. වතුර පේනවා. නමුත් ඇත්තටම වතුරක් නෑ. වතුර පේනවා. ඒක ඇත්තටම නෑ. නමුත් පේනවා. දැනෙනවා. ඇහෙනවා. හැඟෙනවා. ඒක සංඥාවක් පමණයි.
ඒ කියන්නේ
ඉතින් අදාළ දෙයක්. ඔව් ඉතින් හැදුණු දෙයක්. හදාගත්ත දෙයකට වඩා හැදුණු දෙයක්. දැන් සහගත්තාම ඇස් වහගෙන ඕනෑම දෙයක් බලන්න පුළුවන්. මොනවද ඇස් වහගෙන බලන්න බැරි? ඕනෑම කෙනෙක්ව බලන්න පුළුවන්. ඕනෑම දෙයක් බලන්න පුළුවන්. තැනක් බලන්න පුළුවන් ඇස් වහගෙන. නමුත් ඒක තමයි සංඥා කියන්නේ. පේනවා. ඇහෙනවා. ඔය කර්මය කියන එක මේ එහෙම මේ ගණන් හදලා කැල්කියුලේටරේකින් එහෙම ඔබලා කියන්න පුළුවන් දෙයක් නොවේ. කර්මය කියන්නේ සංස්කාරයක්නේ. සංස්කාර, සංඛාර. ඒවා වෙනස් වෙන දේවල්. සබ්බේ සංඛාරා අනිච්චා. એટલે මේ හැම සංස්කාරයක්ම වෙනස් වෙනවා. ඒ නිසා නිශ්චිත වශයෙන් එහෙම ඉලක්කමක් ගානක් කියන්න බෑ. උදාහරණයක් විදියට දැන් සවන්නා කියන්නේ සවන්නාට පස්සේ උපරිම වශයෙන් ආත්ම හතකනේ ওই කර්ම විපාක දෙන්නේ වැඩිම උනො. අටවෙනි ආත්මකට විපාක දෙන්න බෑ සවන්නාට පස්සේ. සකදාගාමි වුණොත් එහෙම ඊටත් අඩු වෙනවා. අනාගාමි වුණොත් කොහොමත් විපාක දෙන එකක්ම නෑ. මොකද ඊට පස්සේ බ්‍රහ්ම සුද්ධාවාසික උපදින්නේ. එතකොට එතන ওই වගේ කර්ම විපාක දෙන්න ඉඩක් නෑ. මේ ආත්මෙම රහත් වුණොත් ඒකාත්මිකව විපාක දෙන්නේ. බරපතල වුණත් නැතත් මේකේ විතරනේ යා එකකවත් විපාක දෙන්නේ
නැහැ. මම බලා තහොස් කරපු වාසියෙන් නම්
තමයි. ඒක තමයි දැන් ඒක අනිත්‍ය කියන එක තේරුම් ගන්න. කර්ම කියන්නේ අනිත්‍ය දේවල්. පිනුත් අනිත්‍යයි, පවත් අනිත්‍යයි දෙකම. ස්වභාවිකවත් අනිත්‍යයි. අපටත් ඒව අනිත්‍ය කරගන්න පුළුවන්. දැන් කොපමණ පින් කරලා හිටියත් ඒව විපාක දෙන්නේ නැහැ. මේ ආත්මය වශයෙන් මේ අකුසල් කරනවා. මොකද ඒ පින් විපාක දෙන්න සුදුසු පරිසරයක් නැහැ. එතැයි ඒවා නිකම්ම අහෝසි වෙලා යනවා. දැන් උදාහරණයක් විදිහට මොන භෞතික උදාහරණයක් ගත්තොත් බොහොම ධනිය තියෙන කෙනෙක් අපි හිතමු අපි හිතනවා සාමාන්‍ය හිතනවා කැමති දෙයක් කන්න බොන්න පුළුවන් හිතුව පැතුව දෙයක් කන්න බොන්න පුළුවන් ඒතර කිසිම මුදලක් නැති කෙනෙකුට එහෙම පිනක් නැහැ එහෙම වාසනාවක් නැහැ එහෙම සැපක් නැහැ කියලා දැන් ඒක සාමාන්‍ය හිතන කමෙන් නොදන්න කම නිසා නමුත් අර ඒ මහා ධනයක් තියෙන කෙනා කිසියම් රෝගයකින් ඉන්නවනම් අපි දුන් දියවැඩියාව හෘදයා ආබාධයක් වගේ ඉන්නවනම් හිතුව හිතන හිතන දේ කන්න බෑ එතකොට අර ධනයෙන් සැප විඳින්න ඉඩක් නැහැනේ එහෙම ධනයක් තියෙනවා නමුත් ඒකෙන් ඒ සැප නැහැ සමහරට එපමණ ධනයක් නැති නිරෝගී කෙනෙක් ඉන්නවනම් ඊට වැඩිය සැප විඳිනවා එතන ඕනෑම කර්මයකට විපාක දෙන්න සුදුසු පරිසරයක් තියෙන්න ඕනේ. පවටයි පිනටයි දෙකටම. පව විපාක දෙන්නත් ඊට සුදුසු පරිසරයක් තියෙනවා. එතන මේ වර්තමාන වශයෙන් කෙනෙක් කුසල් කරනවා නම්, ඔය දාන සීල භාවනා කරනවා නම්, බෙහෙවින් බහුල කොට ඒ අතීතයේ කළ අකුසල කර්ම ඒ සැරටම විපාක දෙන්නේ සැර බාල වෙනවා එක්ක විපාක දෙන්න ඉඩක් ලැබෙන්නේ නැහැ ඉතින් එහෙම ගියාම ඒ කර්මයේ කාලය ඉවර නම් ඒක එතනින්ම ඉවරයි විපාක නොදීම අවශ්‍යයි ඔය එක නම් කියන්න දන්නේ නැහැ එහෙම කියන්න බෑනේ ඒ මොගලන් හාඳුරු කියලාත් නෑ නේද?
ආනන්තරි පාප කර්ම නෙවෙයි කරේ ඉන්නේ මෞපියන්.
ඔව් කොහොම හරි දැන් එහෙම ඔය එක එහෙම කියන්නකෝ එහෙම මන් දන්නේ එහෙම එකක් මොගලන් හාඳුරු කියලා තියෙනවද කියලා එහෙම කතාවක්. කොමාරි දැන් අපි විශ්වාස කරනවනේ වැඩි දිනෙක එහෙම ඉතින් ඒක මේ ඒක එතනින් ඉවරයි. උන්වහන්සේ රහත්තුන් නැත්තම් රහත්තුන් නැහැ කියන්නේ රහත්තුන් නැත්තම් ඉතින් තව 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 උපදින උපදින ආත්මවල ඒ දුක විඳින්න වෙනවා.
යම්කිසි කර්මයක් කරපු කෙනෙක් දැන් මේ කලකිරීමකින් ඉන්න අවස්ථාවල කොහොමද ඒක අපි විපස්සනාව තුළින් දැකගන්නේ කියන
කොට අපේ අපි දකින විදිහද නැත්නම් එයාට උදව්වක් කරන විදිහද අනේ
නෑ දැන් අපි අතින් එහෙම වරදක් වුණා නම් ඒ කියන්නේ අපි පසුත වෙනවනේ
ඔව්
පසුත වෙනකොට ඒක උන්නේ එකෙන් නිදහස් වෙන්න පුළුවන් නේද විපස්සනා වලින් අපි දෙකලා
අනිවාර්යයෙන්ම
පොඩ්ඩක් පහදලි කරගන්න
ඕන අනිවාර්යයෙන්ම නිදහස් වෙන්න පුළුවන් නිදහස් වීමට තමයි විපස්සනා කිපෙන්නේ දැන් අඟුලිමාල හාඳුර මතක් කළානේ එතන ඒ ධර්මතාවය ගත්තොත් නම් ඒ පුළුවන් නිදහස් වෙන්න නේ උන්වහන්සේ විවිධ දායන් පිළෙන අම්මා කෙනෙක්ගේ වේදනාව දරා ගන්නට බැරිව උන්වහන්සේ බුදුහාඳුරුව වෙතට වැඩම කොට අහනවා මේ බඳු අවස්ථාවක අප වගේ අයට කරන්න දෙයක් නැද්ද? ගැපෙන උපදේශය තමයි සත්‍යක්‍රියාවක් කරන්න. මා දැන දැන උපන්දා සිට මා දැන දැන කාටවත් හිංසාවක් කළේ නැහැ. ඒ සත්‍යයේ බලයෙන් යහපතක් වේවා සිතක් වේවා. එතෙන්දී අඟුලිමාල මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා එහෙම කියන්න බෑනේ මට. දන දන කාටවත් හිංසාවක් කළේ නෑ කියන්නේ කොහොමද? එහෙමනම් අඟුලිමාල මෙහෙම කියන්නේ. මා ආරේ ජාතියේ උපන්දා පටන් දන දන කාටවත් හිංසාවක් කළේ නෑ ඒ සත්‍යයේ බලයෙන් සිත වේවා. ඔය එහෙමනම් කියන්න පුළුවන්. ඉතින් ඒ සත්‍යක්‍රියාවනේ අඟුලිමාල සූත්‍රයේ තියෙන්නේ අරියාය ජාතියා ජාතෝ ආර්ය ජාතියේ උපන්දා පටන් ක එන අලුත් කෙනෙක්. අලුත් කෙනෙක් අප හැම දිනාටම අලුත් කෙනෙක් වෙන්න පුළුවන්. අතීතේ පරණ අය වැරදි කරන්න ඇති. දේ වැරදි හඳුනා ගන්න නැතිව ඒ තියෙන බරපතලකම වටහා ගන්න නැතිව ඒ එකම වැරැද්ද නැවත නැවත කරනවා නම් අප අලුත් අය නොවේ. තාම ආර්ය ජාතිය ඉපදිලා නැහැ. තාම අර අනාර්ය ජාතිය තමයි. ඒ වෙනුවට ඒ වැරැද්ද හඳුනා ගන්න. ඇයි එහෙම වැරැද්දක් උනේ කියා සොයා ගන්න. හඳුනාගෙන සොයාගෙන එම වැරැද්ද නැවත නොවන විදිහට හදා ගන්න. ඒතර අලුත් කෙනෙක්. ඒ වැරැද්ද දැන් කරන්නේ නැහැ. ඒතර වැරදි නොකරන කෙනෙක්. ඒ සතුට තිබෙනවා දැන් වැරදි කරන්නේ. ඒ සතුට විඳින්න. යතීතේ කළ වරද ගැන තැවෙනවා වෙනුවට වර්තමාන වශයෙන් ගත කරන නිවැරදි ජීවිතයේ පිළිබඳ සතුටක් ඇති කරගන්න. ඊළඟට ඒ වැරද්දට කලින් කී වගේ සමාව ගන්න ගිහිල්ලා. කොහමරි දුරකතරෙන් හරි ගිහිල්ලා හරි සමාව ගන්න. මෙහෙම වැරද්දක් වුණා මගේ ඇති. මේ හේතු නිසායි වුනේ. දැන් ඒක ගැන මා හරියට පසුතැවෙනවා. ඊට මට සමාවෙන්න කියලා සමාවෙන්න. සමාවට සමාව දෙන්න නොදෙයි. ඉර දෙන නොදෙනක වෙන එකක් ඉල්ලන්නේ. ඒ සමාව ඉල්ලීමෙන්ම හිතේ තියෙන ලොකු බරකින් නිදහස් වෙන්න පුළුවන්. ඒක තමයි ඉතින් අර එකම වැරද්ද නැවත නැවත කරනවා නම් ඒ අලුත් ජාති කිපදිලා නැහැ. පරණ කෙනාම තමයි ඉන්නේ. හැබැයි පරණ කරපු වැරදි හඳුනාගන්න තීරුම් අරගෙන උත්සාහයෙන් ඒ වැරදි නොවන තැනකට එන්න පුළුවන් නම් ඒ ඉබඳු සිදුවීම් වලදී තමන්ගේ අතින් ඒ වැරද්ද ආයේ වෙන්නේ නැත්තම් අන්න එතනදී කියන්න පුළුවන් අලුත් කෙනෙක් කියලා.
මාරේට එක්කෙනෙක් කරන වරදකට මුළු පවුලක්ම දඬුවම් විඳින්න සැලසෙන්නේ කොහොමද? සමහර එක්කෙනෙක් කවුරුන් අපි ගුරු කරගන්නේ මේ නිමර්ම කරයි කියලා අම්මා තාත්තා දවස ඔක්කොම සමාගෙන ඉන්නේ හිර කරනවා. සමාජයේ නැති දඬුවක් නෑ. ඊවන කියන පෙර කර්ම
නම හැමදේම කර්මෙන් නෑ නොවි වෙන්නේ. හැම දුකක්ම කර්මයෙන් නෙමෙයි වෙන්නේ. හැම දුකක්ම වෙන්නේ කර්මයෙන් නම් සියල්ල කර්මයෙන් සිදුවෙනවා කියන නීතිය හරිනම් තමයි ඔය ප්‍රශ්නේ අහන්න පුළුවන්. එතන කර්මයෙන් සිදුවන දේ තියෙනවා. කර්මයෙන් පරිබාහිර හේතු නිසා වෙන දේවලුත් තියෙනවා. දැන් ඔය පවුල එක්කෙනෙක් කරපු වරදකට සියලු දෙනාටම හිරපත් කරන්න වෙනවා නම් කර්මයක් නිසා ඒ කර්මය මොකද්ද? එහෙම නීතියක් තියෙන රටක උපදින්න එක. ඒක එහෙම නීතියක් නැහැ නේ. සාධාරණ නීතියක් නැහැ නේ. එහෙම එක්කෙනෙක් කරපු වරදකට අනිත් අය හිරේට දාන්න ඕන කියලා. ඒක ලෝකේ එහෙම නීතියක් නැහැ. ඉතින් එහෙම නීතියක් නැති රටක ඉපදුනහම එහෙම දුක් විඳින්න වෙනවා. ඒ අර වෙනනම් කර්මයක් එකට හේතු කරන්න බෑ. හැබැයි අපි මේ සංසාරේ ඉන්න කල් තමන් නිසායි අනුන් නිසායි දුක් විඳින්න වෙනවා. ඒක තමා දුකට එකම හේතුව. ඒ කර්මේවත් වෙන එකක් නෙමෙයි සංසාරේ ඉන්න එක. සංසාරේ ඉන්න කල් දුක් විඳින්න වෙනවා තමන් නිසාත් අනුන් නිසාත්. කාටවත් සංසාරේ ඉන්න බෑ දුකක් විඳින්න නැතිව. තමන් හේතුවෙන් හෝ අනුන් හේතුවෙන් දුකක් විඳින්න නැතුව නම් සංසාරේ ඉන්න බෑ. ඒතර අනුන් නිසා සැපත් විඳිනවනේ. ඒක පවුල කවුරු හරි හොඳ කරනවා නම් පවුලටම හොඳ අහන්න ලැබෙනවා. අහවල් කෙනාගේ මේ අම්මා මේ තාත්තා මේ දුව පුතා අයියා අක්කා කියලා ඒ ප්‍රශංසාවත් සමාජයෙන් ලැබෙනවා. ඒ කීර්තියක් ලැබෙනවා. ඒ උදව්වත් ලැබෙනවා. කොහරි තැනකට ගිහිල්ලා මං අහවලාගේ අම්මා, අහවලාගේ තාත්තා, අහවලාගේ පුතා, දුව කිව්වහම සැලකිලි ලැබෙනවා. ඒ වැඩෙත් කරගන්න පුළුවන්. ඉතින් එහෙම එක්කෙනෙක් නිසා වැඩි දෙනෙකුට සැප ලැබෙනවා නම් එක්කෙනෙක් නිසා වැඩි දෙනෙකුට දුකක් දෙන්න වෙනවා. ඒකෙන් බේරෙන්න බෑනේ. සැප විතරක් අරගෙන දුක ගන්න නැතුව ඉන්න බෑ.
බීජ නියමයක් වගේ
නේද? ඒක ධර්ම නියමයක් වගේ බීජ නියමයකුත් වෙන්න පුළුවන්. ඒක ධම්ම නියම. ඒක තමයි ලෝක ස්වභාවය.
දැන් සීවලි මහත්මයාගේ මේ අමත් අවුරුදු 7ක් දුක් විඳින්න මේ ආත්මෙදි කරපු දෙයක් නෙමෙයි.
ඔය ඒක තමයි.
දන්නේ නැහැ කවුරුත් වදවන්නේ කියලා ඉතින්.
ඔව්. මේක තමයි දැන් සීවලි හාමුදුරුව සීවලි මහරතන් වහන්සේ ඉන්නවා නම් එතන ඉන්න හැම දෙනාටම දාන ලැබෙනවා කියනවා. ඉතින් සා විශාල සංඝයා වහන්සේලා පිරිසක් සමග බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩිනකොට සමල්ලාට ඇහුවා කියනවා මෙතන සීවලි හාමුදුරුවත් ඉන්නවා. එයාලා තියෙන එමනම් මේ ඉන්න හැම දෙනාටම දාන ලැබෙනවා කියනවා. ඉතින් ඒකේ සැප ඉතින් එක්කෙනෙක් නිසා අනිත් හැමෝටම සැප ලැබෙනවා. ඒ වගේම ඉතින් එක්කෙනෙක් නිසා අනිත් අයට දුක ලැබෙන්නත් පුළුවන්. ඒ තමයි මේ සසර හැටි. එයින් අපි නිදහස් වෙලා නැහැ.
සෝතාපන්න ශ්‍රාවකයාට මේ ඕපපාතික උපත යන මේ ධර්මස කොහොමද අපි ඒක ඕපපාතික උපත තියෙනවා කියලා අපි සාමාන්‍ය යෝගික වශයෙන් අපිට ප්‍රත්‍යක්ෂ වෙන්නේ මොන වගේ තැනකද?
එතන අපිට ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ නේ. ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ සෝතාපට්ටි ඵලය ලැබුවාමනේ. ඒ ගැන තියෙන ඇති කරගන්න පුළුවන් උපරිම වශයෙන් විශ්වාසය. දැන් අපාය ගත්තාම තිරිසන් අපාය ඇර අනිත් හැම අපායකම උපපාතික උත්පත්තියක් තමයි කියන්නේ. එතකොට දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ගත්තත් උපපාතික.
එතකොට අපි
එක සද්දායෙන් අදාහ ගැනීමක්ද වෙන්න ඕන? ඔව් අපිට නම් එහෙම තමයි නේ. අපිට එහෙම තමයි.
දැන් මනුස්ස ලෝකේ සත් මේ ඕපත්ක සත් උපදින්නේ නැද්ද?
එහෙම ඉතින් එහෙම කතන්දර නම් තියෙනවා. ඒක එහෙම ඒකෙම ඔප්පුණු කාරණයක් නම් නොවේ මනුස්ස ලෝකේ උපපාතික උත්පත්ති තියෙනවා කියන එක. මොකද මනුෂ්‍යාත්ම භාවයක් උපදින්න හේතු කාරණා දෙක තුනක් දහමේ කියනවනේ. ඒවත් එක්ක බලනකොට මේ සාමාන්‍යයෙන් නම් උපපාතික උපතක් වෙන්න බෑ මිනිස් ලෝකෙක. සාමාන්‍ය අසාමාන්‍ය උපතක් වුණොත් මිස.
දැන් උපත්ති හතරේ සංසද උපත්ති නම් මෙතන කුරුකොඩවලේ වගේ සතු ලැබෙන්නේ. ඒක උපපාති වෙන්නේ
නෙමෙයි. ඒ කිය එහෙම අපි ගත්තොත් එහෙම උපපාතික උත්පත්ති ගන්න පුළුවන්.
අපි දන්නේ නැද්ද මේ සංසර්ගයේ නිසාද මොනකළු උපතද දන්නේ නැද්ද? ඒක කියලා නැහැනේ. සාමාන්‍ය ජරා වලට අපි විනා විතරයි කියන්නේ. මේක උපතුක්ලක් වෙන්න දෙයක් නැහැ. මේ පදුමක් අක්ෂරයක් ඉපදෙන එක මොකදද? එතන උපතුක්ලක් වෙන්න දෙයක් නැහැ.
ඔකලෝනේ තේ විදියට ගත්තොත් අපිට පේනවනේ පේන ලෝකෙත් ඕපපාතික උත්පත්ති තියෙනවා. එහෙම
ඒ පන්වගෙන් පන්වෙක් හැදෙනවා. ඒ පන්ව බීජයෙන් පන්වෙක් හැදෙනවා කියන්නේ උත්පත්තිද?
දැන් එක දැන් මලගුණක් දැක්කම ඒ මලගුණේ තියෙන ලක්ෂ කෝටි කරගෙන ඉන්න මේ පණු. ඉතින් එක බීජයකින් ඔය ලක්ෂර ප්‍රමාණයක් ඇතිවද කියලා කියනවා.
ඒක බීජයකින් නෙමෙයි එක එක බීජෙන් එක එක පණු වෙන්නේ. එහෙම නෙන්නේ. එතන පණු බිත්තර ලක්ෂ කෝටි ගණක් ඇහැට පේන්නේ නැතිව තියෙනවා. එතන කිසිම බීජයකින් තොරව උපදිනවා නම් ඒකනේ උපපාතික කියන්නේ. දැන් එහෙම හේතුවක් නැතුව අම්මා කෙනෙක් නැතුව තාත්තා කෙනෙක් නැතුව පරම්පරාවක් නැතුව සම්ප්‍රදායක් නැතුව සංස්කෘතියක් නැතුව එහෙම උත්පත්තියක් එහෙම ජීවිතයක් තමයි ඕපපාතික කියන්නේ. ඉතින් එහෙම එක පැත්තකින් බැලුවම එහෙමයි තමයි වැඩි ඉන්නේ ලෝකේ.
මේ දවසක් නැවතී මම දැක්කා පත්‍රයක තියෙන ලිපියක් රුසියාවේ ඉඳදී ලොකු බලක් හරනකොට වල ඇතුළෙන් ගිනි ගොඩක් උඩට මතුවෙනවා කියලා. මේකේ සත්‍යයක් කියවන මිනිස්සු හඳුනන සත්‍යයක් එහෙම. මේක අපාය කියලා ඒ කට්ටිය සම්මත කරගෙන තිබ්බා. අනිත් ගාන ඈතම සිතුරක් විතරක් මේ සිතුර වලින් තමයි ගිනි ජාලා උඩරවා කියන්නේ.
නැයි කාරණින් සමහර ඔප්පු කරන්න උත්සාහ කරන්න ඇති නැත්නම් ඔප්පු කරන්න පුළුවන් ඇති ඔය පොළොව යට අපායක් තියෙනවා කියන කාරණේ පොළොව බලාගෙන අපායට ගියා කියන සාහිත්‍යයේ තියෙන කාරණ ලෝතිය මත ගිනිදැල් මත උනා
බුදුරජාණන් වහන්සේගේ නවආරාධි බුදුන් අතරින් විද්‍යාචර්යන සම්පන්න බුදුරේට අයත් වෙන ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යා පොත විස්තර කරන්න.
ඒක බාරපතල ප්‍රශ්නය. ඒ විද්‍යාට කුයි ඒ චරණ පහලව කුයි ඒ වගේ කාරණා ඉතින් මේ සාමාන්‍ය ඉස්කෝල පොතකින් වුණත් අපිට ඉගෙන ගන්න පුළුවන් දේවල්.
සර් අපි භාවනා කරනකොට අපි හිතාගෙන ඉන්නවා අපි හුස්ම දිහා බලාගෙන ඉන්නවා කියලා. ඒත් පොඩි සිතුවිල්ලක් ඉන්න අපි හුස්ම වෙනස් කරනවා. එතකොට අපි වාහනෙන් එළියනේ වාහනේ ඇතුලේ ඉන්නේ. කොහොමද දැනගන්නේ එළියේ දින්නේ ඇතුලේ දින්නේ? පොඩ්ඩක් තෙත්තන් එක වෙනස් වෙනවා.
ඔව් ඉතින් ඒ එක චිත්තක්ෂණයක් ඇතිනේ. එක චිත්තක් ඔය චිත්තක්ෂණෙන් චිත්තක්ෂණයට සිදුවන ක්‍රියාවලියකනේ අපි ඉන්නේ. එක චිත්තක්ෂණයක අප ලෝභී ඉන්න පුළුවන්, ඊළඟ චිත්තක්ෂණේ ද්වේෂී ඉන්න පුළුවන්, ඊළඟ චිත්තක්ෂණේ ඊර්ෂ්‍යාව ඉන්න පුළුවන්, ඊළඟ චිත්තක්ෂණේ මෛත්‍රිය ඉන්න පුළුවන්. එතන මේ හැම දෙයකටම තියෙන්නේ චිත්තක්ෂණේ කායු කාලය. මේ හැම අත්දැකීමකටම තිබෙන්නේ චිත්තක්ෂණේ කායු කාලය. අවුරුදු ගණන් නැහැ. එතන මෛත්‍රිය වුණත් චිත්තක්ෂණේක පවතින දෙයක්. ඊළඟ චිත්තක්ෂණයත් මෛත්‍රිය නම් ඒතර චිත්තක්ෂණ දෙකක්. තුන්වෙනි චිත්තක්ෂණයත් මෛත්‍රිය නම් චිත්තක්ෂණ තුනක්. හතරවෙනි චිත්තක්ෂණයේ තරහක් ආවොත් එතකොට දැන් කියන්න බෑ මෛත්‍රිය ඉන්නවා කියලා. එතකොට ඒක තරහ. පස්වෙනි චිත්තක්ෂණයේ තරහ නම් ඒ තරහ. එතකොට මේ හැම දේකටම තියෙන්නේ චිත්තක්ෂණේ කායු කාලය. දැන් හුස්ම ගත්තොත් එහෙම හුස්ම දිගයි චිත්තක්ෂණ කීයකට 100කට 200කට වැඩි 1000කට විතර වැඩි හුස්මක ආයු කාලය තියෙනවා. එක හුස්මක එක ආස්වාසයක ආයු කාලය චිත්තක්ෂණ වලින් මැන්නොත් එහෙම ලක්ෂ ගානක විතර. ඒතර එක හුස්මක් ඇතුලේ ඇතුලේ ඉන්නත් පුළුවන්, එළියේ ඉන්නත් පුළුවන්, ගෙදර ඉන්නත් පුළුවන්, කොළඹ ඉන්නත් පුළුවන්, කාර්කේ ඉන්නත් පුළුවන්. ඒ ඔක්කොගේ විඳලා මෙතෙන්ට එනකොටත් ඒ ආස්වාසම තමයි තාම යන්නේ. ඉතින් ඒ නිසා මේ හිතේ වේගේ හිතක් ඉපදෙලා නැති වෙලා යන යන කාලය බොහොම ශනිකයි. එහෙනම් හරි අමාරුයි දැනගන්න මේ එක හුස්මක් ඒ ආස්වාසයේ ඉවර වෙනකල්ම පටන් ගත්ත මොහොතේ සිට අවසාන වනතෙක් එකම ස්වභාවයෙන්ද හිටියේ නැද්ද කියලා. එකම ස්වභාවයෙන් ඉන්න අමාරුයි. වෙනස් වෙනවා චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට වෙනස් වෙනවා. එතකොට කිසියම් චිත්තක්ෂණ සංඛ්‍යාවකදී සතිචෛතසිකයේ තිබ්බද සිහිය තිබුණද අන්න ඒ පමණට අපි මේ හුස්ම දිහා බලන් ඉන්න කෙනෙක් වාහනෙන් එළියේ ඉන්න කෙනෙක් කිසියම් චෛතසික ගානක සතිය තිබුණ නැද්ද ඒ කාලය තුල අපි මේ පරිබාහිර කෙනෙක් නෙමෙයි නරඹන්නෙක් නෙමෙයි දැන් ක්‍රීඩා පිටියේ ඇතුළේ ඉන්න කෙනෙක් එතර එක ආස්වාසයක් ඇතුලේ මේ වමාරුව කීපවතාවක් වෙන්න පුළුවන් එකම එක ආස්වාසයක් ඇතුලේ පටන් ගන්නකොට බාහිර මැදදී අභ්‍යන්තර ආයිවර වෙනකොට බාහිරයෙන් වෙන්න පුළුවන් එහෙම වෙනවා ප්‍රශ්න නැතිනම් අප ස්වල්ප වෙලාවක් ප්‍රතිවේක්ෂාවක් කරමු අද දවස ගත වුණු ආකාරය ගැන උදෑසන මෙතැනට පැමිණි මොහොතේ සිට මේ වනතුරු කෙසේද භාවනාව වැඩුණේ මොනවද ඇහුණේ මොනවද වැටහුණේ පැහැදිලි වුණේ කුමක්ද? කොපමණ හිත දීවද? සංසුන් වුණාද? දැන් හිතේ තත්ත්වය කොහොමද? ආදී වශයෙන් අද දවස පිළිබඳ සංක්ෂිප්ත වාර්තාවක් ප්‍රතිවේක්ෂාවක් මාර්ගයෙන් හදාගමු. ප්‍රතිවේක්ෂාවෙන් ප්‍රකට වෙනවා අර්ථවත් ජීවිතයක් අර්ථවත් දවසක් ගත කළ බව නියුණු විවේකී දිනයක් ලැබුණු බව හිත හදා ගන්නට ජීවිතය වටහා ගන්නට සහ ජීවිතයේ ගොඩ දා ගන්නට අවස්ථාවක් සැලසුණු බව මේ සියල්ල නිරාමිස සතුටට හේතුවක් ඇති කරගන්න හදවතේ පතුලින්ම නිරාමිස ප්‍රීතිය මෙවන් ආධ්‍යාත්මික තිළිණයක් ලබන්නට තරම් ඔබ අප හැම දෙනාම වාසනාවන්තයි පුණ්‍යවන්තයි එමෙන්ම මෙබඳු දුර්ලභ අවස්ථාවකට සහභාගී වන්නට අපට සහයෝගයේ දුන් දිරිගැන්වි උනන්දු කළ මඟ පෙන්වූ එමෙන්ම විවේකය ලබා දුන් හැම දෙනාම කෘතවේදීව මේ මොහොතේ සිහිපත් කරගමු සමහර විට මේ වෙලාවේ කිදරින් නැත්තම් අපව නිදහස් කළා අද දවසේ මෙහෙම විවේකයෙන් ඉන්න ඒ වගකීම් ඒ අය බලා ගන්නම් කියා ඒ හැම දෙනාම මෙතන සිටින නොසිටින හැම දෙනාවම කෘතවේදීව සිහිපත් කරගමු ඒ හැම දෙනාටම අදවතින්ම පුණ්‍යානුමෝදනා කරමු එසේම මේ භාවනාමය කර්තව්‍යය සඳහා දානමය අනුග්‍රහය දැක්වූ අප හිතවත් බණ්ඩාරනායක මහත්මාටත් හිතවත් ගුප්තානි ගුණසේකර මහත්මියට මේ මොහොතේ පුණ්‍යානුමෝදනා කරමු. ඒ දෙපළගේම එකම අදහස ආත්මార్థයෙන් තොරව යමක් තමන්ට ලබා ගන්න අදහසින් තොරව මේ ආධ්‍යාත්මික නිරාමිස සුවේ සාගෙන පැමිණෙන මේ කඳු මුදුනට දුර බැහැරින් පවායින ඔබ අප හැම දිනාටම අපහසුකින් තොරව අද දවස ගත කරන්නට අවශ්‍ය ප්‍රතිපාසුකම් සැපයීම. ඊයේ සවස අද උදේ අද දවල් ඒ චේතනාව කරුණාවෙන් පහළ වුණ චේතනාවක්. ගෞරවාන්විත සිතවිල්ලක්. ඒ ප්‍රතිලාභ අද්දුටු ලැබූ ඔබ අප හැම දෙනාම මේ මොහොතේ හදවතින්ම කෘතවේදීත්ව ඇති කරගමු. හිතවත් බණ්ඩාරනායක මහත්මා කෙරෙහි, හිතවත් ගුප්තානි ගුණසේකර මහත්මිය කෙරෙහි ඒ දැක්ක අනුග්‍රහය. අගේ කරමි. එතුමන්ලා ඇසුරේ සිට වියෝනු යම්තාක් දෙනා සිටිනවා නම් ඥාතීන් හිතවත් හැම දෙනාම මේ පින්කම් දැක සතුටට පත් වෙත්වා. ඔබ අප හැම දෙනා නමිනුත් ජීවත්ව සිට දැනට මෙලොව නැති යම්තාක් ඥාතීන් හිතවතුන් සිටිනවා නම් ඒ හැම දෙනාමත් මේ පින්කම දැක සතුටට පත් වෙත්වා. ඔබ අප ඒ හැම දෙනාමත් මේ දහම් මගෙහි නොනැවතී ඉදිරියට යන්නට අවශ්‍ය කල්යාණ මිත්‍ර සහයෝගය තල්ලුව කායික මානසික නිරෝගිකම් එමෙන්ම විවේකය ලැබ මේ සියලු ජරමර ඇති සසරින් වහවහා නිදහස් වන්නට හැකි වේවා. ඒ ප්‍රාර්ථනෙන් මේ පොතා වැඩසටහන අවසන් කරමු. හැමදිනාටම තෙරුවන් සරණයි.